ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
විනිවිද සමාජ මත විමසුම. ඔස්ට්‍රේලියාවේ කාලිනව වැදගත්වන කරුණු පිළිබඳ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් විමසුම.
එහෙමනම් මදත් අප්‍රේල් මාසේ අවසාන අඟහරුවාදා SBS සිංහල විනිවිද සමාජ මත විමසුම තුළින් අපි හමු වෙනවා. ඉතින් මෙවර අපි අවධානය යොමු කරන්නේ පසුගියදා ඔස්ට්‍රේලියාවේ වැඩි අවධානයක් යොමු වුණ මේ රැකියා ස්ථානවලදී කාන්තාවන් මුහුණ දෙන හිංසන සහ නොයෙක් හිරිහැර හා සම්බන්ධව. ඉතින් ඔබට අසන්නට ලැබුණ පසුගියදා ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවෙන් පවා මෙවන් සිදුවීම් වාර්තා වුණා. ඒ පිළිබඳ විවිධ විරෝධතා නැගුණ සමාජය තුළ. ඉතින් ඒ නිසාම අද විනිවිද සමාජ මත විමසුම තුළින් මේ මාතෘකාව පිළිබඳව අපි අදහස් විමසන්නට හිතුවා අපේ සිංහල ප්‍රජාවේ වෘත්තිමය නායකත්වයේ දරන කාන්තාවන් කිහිප දෙනෙකුගේ අදහස් සමගින්. ඉතින් පසුගියද ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවෙන්ද මෙවන් කාන්තා සේවිකාවකට හිංසාවට ලක්වීම හා සම්බන්ධයෙන් වාර්තාවක් පළ වුණා. ඒ අනුව මෙම සිදුවීම පිළිබඳව ඔස්ට්‍රේලියාවේ සමාජය තුළ කතිකාවක් ඇතිවීම පිළිබඳව මුලින්ම අපි සමග අදහස් දක්වන්නේ මෙල්බර්න් නුවර ලැට්‍රොප් විශ්වවිද්‍යාලයේ පරිශිකා ආචාර්ය සශිනි ගමගේ.
ඔවුන් රැකියා ස්ථානවල ලිංගික හිංසනය කියන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත කෙරෙන හිංසනයක්, කියන්නේ ජෙන්ඩර් බේස් වයලන්ස් එකක්ම තමයි. දැන් මේ යටතේ කාන්තාවන්ට සිදුවන හිංසනයන් ගැන මේ දවස්වල වැඩි අවධානයක් යොමු වෙලා තියෙන ඔයා කිව්වා වගේ ශරීර ඔස්ට්‍රේලියාවේ මාර්තු මාසේ කාන්තා දිනය මුල් කරගෙන විශාල විරෝධතා සංවිධානය වුණා. අපි දැක්කා රැකියා ස්ථානවල කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනය පිටු දකින්න. දැන් මේකට මුල් උනේ පාර්ලිමේන්තුව තුළදී සිදුවන ලිංගික හිංසනයන් පිළිබඳව ඒ හිංසනයට ලක්වුණ කාන්තාවන් විසින්ම වාර්තා කරන්න ඉදිරිපත් වීමත් එක්ක. දැන් මේ කතිකාව එක්ක අවධානයට ලක්වෙච්ච දෙයක් තමයි ඔස්ට්‍රේලියාවේ මේ වගේ සිද්ධීන් වාර්තා කරන්න අවශ්‍ය පසුබිම රැකියා ස්ථානවල නිර්මාණය කරන එක අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් කියන එක. දැන් මම රැකියා කරන්නේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, ඒතකොට විශ්වවිද්‍යාල ආශ්‍රිතව. දැන් මේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තාම ඒකේ විශාල අවධානයක් යොමු කරලා තියෙනවා මේ වගේ සිද්ධි නිර්නාමිකව වාර්තා කරන්න, කාන්තාවන් දිලිමත් කරන්න. එතකොට විශේෂ පුහුණු වීම, දැනුවත් කිරීම වගේ දේවල් මේ අතර සිද්ධ වෙනවා. දැන් නමුත් මේ කතා බහේදී අවධානය යොමු කරන්න අවශ්‍ය කොටසක්, සමහරවිට මගහැරෙන කොටසක් තමයි මේ සංක්‍රමණික කාන්තාවන්. දැන් ඒ ප්‍රතිපාදන තව ශක්තිමත් කරන අවස්ථාව තියෙනවා ඒ වගේ සංක්‍රමණික පසුබිම් වලින් එන කාන්තාවන්ට. විශේෂයෙන්ම භාෂාව, ඒතර සංස්කෘතික පදනම මත සංක්‍රමණික පසුබිම් වලින් එන කාන්තාවන්ට රැකියා ස්ථානවල සිදුවන හිංසනය වාර්තා කරන්න තියෙන අවස්ථාව අහිමි වෙන්න පුළුවන්.
රැකියා ස්ථානයේ කාන්තාවක් ලෙස ඔබට ලිංගික හිංසනයක් සිදුවේ නම් එය නීතිමය වශයෙන් හිංසනයක් ලෙස ඔබ හඳුනාගන්නේ කෙසේද? ඔස්ට්‍රේලියාවේ මොන වගේ නීතිමය රවුමක් යටතේද ඒ සඳහා පියවර ගත හැක්කේ? ඉතින් මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නේ දැන් සිඩ්නි නුවර නීතිඥ නාලිකා පද්මසේන මහත්මිය.
දැන් මෙහෙම ෆෙඩරල් සෙක්ස් ඩිස්ක්‍රිමිනේෂන් ඇක්ට් එකේ තමයි මේ සම්බන්ධව නීතිමය ප්‍රතිපාදන සලසලා දීලා තියෙන්නේ. ඒ අනුව සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් සම්බන්ධයෙන් නීතිමය මිනින්දණ්ඩ අනුව වැදගත් කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. පළවෙනි එක තමයි ඒ හැසිරීම කියන එක නොපිළිගන්නා කාරණයක් විය යුතුයි. කියන්නේ බිහේවියර් මස්ට් බී අන්වෙල්කම්. ඒක පෙළඹවීමකින් තොරව හෝ ආරාධනයකින් තොරව ඒ පුද්ගලයාව අපහසුතාවයකට පත් කරන ක්‍රියාවක් විය යුතුයි. ඊට පස්සේ තමයි ඒ ක්‍රියාව ලිංගික ආකාරයේ යම්කිසි එක්ක ක්‍රියාවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කියන දෙයක් වෙන්න පුළුවන්. යම් කිසි ආකාරයක සෙක්ෂුවල් නේචර්, ඒ කියන්නේ කතා කරන කෙනාගේ සම්බන්ධයෙන් හෝ එයා දිර, ඒ කියන්නේ යාට කෙලින්ම කියන දෙයක් හෝ එයා ඉන්න තැනකදී ඒ පුද්ගලයා සම්බන්ධව අදාළව කියන දෙයක් වෙන්න පුළුවන්. ඒක කටවචනයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලියලා එවන විදිහේ ප්‍රකාශනයක් වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි සාධාරණ පුද්ගලයෙක් කොයි විදිහටද ඒ දිහා බලන්නේ කියන එක අනුව ඒ අවස්ථානුකූලව කොයි විදිහටද ඒක අනාදරයක් හරි එහෙම නැත්නම් වරදක් වෙලා වෙන්න පුළුවන් විදිය දෙයක් හෝ ඒ පුද්ගලයා ලැජ්ජාවකට හෝ අවමානයකට ලක් විය හැකි හෝ තර්ජනයකට ලක් වෙන්න පුළුවන් ආකාරයේ ක්‍රියාවක්ද ඕ කියන කිව්ව දෙයක්ද කියන එක. ඒකට ඔය ටික තමයි විශේෂයෙන්ම සලකා බලන කරුණු.
නමුත් මේ රැකියා ස්ථානවල කාන්තාවන් මුහුණ දෙන සිදුවීම් කාන්තාවක් ලෙස ඔබට දැනෙන ආකාරයෙන්ද එය හිංසනයක්ද නැත්ද යන්න හඳුනා ගැනීමට බලපානු. ඉතින් ඒ පිළිබඳවයි දැන් අදහස් දක්වන්නේ සිඩ්නි නුවර සෙන්ට්‍රල් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය උපමාලි අමරකෝන්.
යම් පිරිසක් වූ තනි පුද්ගලයෙක් විසින් අහේතුක විදිහට අපි කියන අන්රීසනබල් විදිහට කියලා තව එක්කෙනෙක්ව හෝ පිරිසක් අපහසුතාවයට පත් කරනවා නම් අපි ඒක සලකන්නේ හැරස්මන්ට් එකක්, එහෙම නැත්නම් බුලින් විදිහට. එතකොට මේක සෙක්ෂුවල් හැරස්මන්ට් ගැන අපි දැනට කතා කරන්නේ වැඩිපුරම ඒ ගැන හින්දා මේ දවස්වල. ඒක බැලුවොත් එතනදී අපි අකමැත්තෙන් වාචිකව හෝ ශාරීරිකව තවත් පුද්ගලයෙකුව අපහසුතාවයට පත් කරනවා නම් ඒක අපි කියනවා ඒක සෙක්ෂුවල් හැරස්මන්ට් ගණයට වැටෙනවා. නමුත් මේදී තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ ඒක ටිකක් බොහොම සබ්ජෙක්ටිව්. ඒ කියන්නේ දැන් මට හරියටම කියන්න බෑ මගේ අතින් කෙනෙක් ඇල්ලුව පමණටම මේක සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් කියලා. මොකද ඒක විඳින පුද්ගලයා සායි අවස්ථාව අනුව ඒක ඒ පුද්ගලයාට දැනෙන්න පුළුවන් මේක මට අපහසුතාවයක්, මේකින් මම අපහසුතාවයට ලක්ුණා, හාස්‍යයට ලක්ුණා, ඒ නිසා ඒක ඒ විඳින පුද්ගලයාට හැරස්මන්ට් එකක් වෙන්න පුළුවන්. ඒක නිසා මට ඒක අවස්ථානුකූලව ඒ ඩෙෆිනිෂන් එක ගැලපෙන විදිය වෙනස් වෙනවා. එතකොට ඔබ කලින් අහුවර මෙහි දත්ත මොනවද කියලා. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ දැනට ඉන්න ජනගහනයේ මිලියන 2ක ප්‍රමාණයක් වයස අවුරුදු 15 වෙන විට අඩුම ගානේ එක්වරක් හෝ ලිංගික වශයෙන් අපහසුතාවයට එහෙම නැත්නම් අතවරයට පලා තියෙනවා කියලා තමයි දැනට සංඛ්‍යා ලේඛන අනුව වාර්තා වෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් අවුරුද්දක විතර කාලයක් බැලුවොත් ඒ කාලය ඇතුළත කාන්තාවන් 6 දෙනෙකුගෙන් එක්කෙනෙකුත් පිරිමින් 9 දෙනෙකුගෙන් එක්කෙනෙකුත් පමණ යම් ආකාරයක අතවරයට ලක් වෙනවා. බොහෝ විට මේක වෙන්නේ ඇත්තම පවුල් ඩොමෙස්ටික් සිටුේෂන් වල, පවුලේ සමාජිකයන් අතර. නමුත් රැකියා ස්ථානයේදී මේක වෙන එකත් අපි දැනටමත් දන්නවා, මේක රැකියා ස්ථානවලදීත් මෙහෙම අතවරයට ලක් වෙනවා කියන එක.
ඉතින් මෙවන් හිංසන වලට රැකියා ස්ථානයේදී කාන්තාවක් මුහුණ දෙනවා නම් එය ඇත්තටම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවටත් පත් වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි මීළඟට අදහස් විමසුවා මෙල්බර්න් නුවර මානව හිමිකම් ක්‍රියාකාරිණියක සහ නීතිඥවරියක වන අබිරාමි වන්‍යාකුලම් ද සිල්වා ගෙන් මේ ඇයගේ අදහස.
වර්ක් ප්ලේස් හැරස්මන්ට් කියන එක යාත්‍යන්තර ප්‍රශ්නයක්. මෙම ප්‍රශ්නය රටකට හෝ නැත්නම් පළාතකට හෝ නැත්නම් ආයතනකට හෝ නැත්නම් වෘත්තියකට සීමා නොවේ. තොරතුරු සහ ඩේටා අනුව යාත්‍යන්තර වශයෙන් වාර්තාලිය ඇති සේවා ස්ථානයේ හැරස්මන්ට් ඔස්ට්‍රේලියාවෙත් වාර්තාලිය ඇත. එතකොට ඔස්ට්‍රේලියා මේකට එක්සෙම්ෂන් එකක් නෙවෙයි. එහෙනම් මෙහෙත් ඒක වෙලා තියෙනවා වෙනවා. ඒ වුණාට මම මෙතනින් කියන්න කැමති වර්ක්ප්ලේස් හැරස්මන්ට් කියන්නේ එක ඇත්තටම පර්ටිකියුලර් ජෙන්ඩේකට විතරක් වෙන දෙයක් නෙවෙයි. මේක හැමෝටම වෙන දෙයක්. ඒ වුණාට නීතියානුකූල නැත්තම් අයිතිවාසිකම් මානුෂිකත්වය පැත්තෙන් බලනකොට සෑම කෙනෙක්ටම, ඒ කියන්නේ හැම පුද්ගලයෙක්ටම සුරක්ෂිත සේවා ස්ථානයක සේවා කිරීමට අයිතිවාසිකම තියෙනවා. සුරක්ෂිත සේවා ස්ථානයක් කියන්නේ බුලීන් හරි නැත්නම් වයලන්ස් හරි නැත්නම් හැරස්මන් හරි නැති තැනක්. ඒනට අපි පොදුවෙන් බැලුවොත් මේක, ඒ කියන්නේ වර්ක් ප්ලේස් හැරස්මන් කියන්නේ එක හැම වෘත්තියකම තියෙන එකක්. ස්පෙෂලි මේ කරන්ට් කන්ට්‍රීස් කාන්ටෙක්ස් බැලුවොත් එහෙම මේක ගැන සෑහෙන අපි කතා කරනවා, සෑහෙන දේවල් එළියට එනවා නිතරම මීඩියාස් වලින් අපි දකිනවා. ඒ අමතරව මං ළඟදී National Rural Women's Coalition කියලා Canberra must take a organize කරලා තිබ්බා. ඒකේ ඔස්ට්‍රේලියාවෙන් දහ දෙනෙක් තෝරලා මං වික්ටෝරියාවෙන් සෙලෙක්ට් වුණා. එතකොට අපි පාර්ලිමේන්ට් එකට ගිහිල්ලා ඉගෙන ගොඩාක් ඉගෙන ගත්තා ලීඩර්ෂිප් ගැන. දවස් හතර දැකපු දේ තමයි මේ වගේ දේවල් කොහොම වෙලා තියෙනවද, නැත්නම් ඒකින් චේන්ජස් නැත්නම් ඒක ඒක කොයි පැත්තට හැරිලා තියෙනවද, නැත්නම් ඒක ගැන වෙච්ච ලීගල් හරි නැත්නම් පොලිටිකල් චේන්ජස් ගොඩාක් පොසිටිව් පැත්තට තමයි මන් දකින්නේ. ඒ අමතරව මේක මං කියන්නේ වර්ක් ප්ලේස් හැරස්මන් කියන එක තමන්ගේ මූලික අයිතිවාසකමක් නැත්නම් මානව අයිතිවාසකම. එතකොට අනිත් එක තමයි ඔස්ට්‍රේලියාව UDHR කියන්නේ යුනිවර්සල් ඩෙක්ලරේෂන් ඔන් හියුමන් රයිට්ස් CEDAW කන්වෙන්ෂන්ස් වලට සහය දෙන රටක් වනුවෙන්. ඒ අමතරව ඔස්ට්‍රේලියාවේ තියෙන නැෂනල් ලෝස් අනුවෙන් වර්ක් ප්ලේස් හැරස්මන්ට් එක දඩුවම් ලැබෙන වරදකි. ඒ හින්දා මේක කොයි පැත්තේ බලුවත් පනිෂබල් ඔෆෙන්ස් එකක්. ඒ වුණාට ඒක වෙනවා.
ඔස්ට්‍රේලියාවේ බොහෝ මෙවන් සිදුවීම් වලට මුහුණ දෙන කාන්තාවන් විශේෂයෙන්ම සංක්‍රමණික වස්බීමකින් පැමිණෙන කාන්තාවන් නම් ඔවුන් ඔවුන්ට හිමි අයිතීන් පිළිබඳව නොදැනුවත්කමක් තිබෙන බව තමයි මේ කාන්තා වෘත්තීය වේදිනියන් අපිට පැවසුවේ. මේ ඇඩිලේඩ් නුවර සමාජ සේවා ක්ෂේත්‍රයේ නියැලෙන හංසි සමුද්‍රිකා සමර වික්‍රම අපිත් සමග පල කළ අදහස්.
සමහර කාන්තාවෝ දැනුවත් වෙලා ඉඳලා නැහැ. ඇය එක්ස්පෝස් වෙලා තියෙන්නේ ලිංගිකත්වරයකට කියලා. ඒක සමහර විට සෘජු හෝ වක්‍ර විදිහට වෙලා තියෙනවා. මම දකින විදිහට මගේ එක්ස්පීරියන්ස් මගේ රැකියාව දැනට මම කරන රැකියාව තුළ මට ඒක දකින්නේ නැහැ. නමුත් රැකියාව කරන මගේ කලීග්ස්ලා විශේෂයෙන්ම වෙනම වෙන ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාව වෙන කොට්ටාශයට ඒක කියන්න දන්නේ නැහැ. ඒක ඒක ලිංගිකතරයක්ද කියලා දන්නේ නැහැ. කියන්න බයයි. ඒ වගේ හේතුන් නිසා මේ ඒක හැංගිලා තියෙනවා. ඒක එළි වෙලා නැතුව මිනිස් ඒ නිසා ගොඩක් වෙලාවට ඒකෙන් දීර්ඝ කාලින මානසික ගැටලුවලට කාන්තාවන් පත් වෙලා තියෙනවා. ඒක ඉතින් ඇත්තටම සෝචනීය සත්‍යයක්. නීතිසහ ප්‍රතිපත්ති හදන පාර්ලිමේන්තුව සිට සියලුම අංශවලට මේ කාන්තාවන්ට සහ පිරිමින්ට සමාජී තියෙන මේ පිළිබඳ දැනුවත්භාවය එවැනි අවස්ථාවක් ලිංගික හිංසනය කියන එකක් කියලා සම්පූර්ණ කරන කාරණා තියෙන මොන වගේ අවස්ථාවද ලිංගික හිංසනයක් කියලා කියන්නේ. ඒ කියන්නේ දැනුවත්භාවය වැදගත් වෙන එවැනි අවස්ථාවකදී මොන වගේ සපෝට් සර්විසස් ද මේ තියෙන කාන්තාවන්ට, ඒ වගේම
කාන්තාවට ලිංගික වශයෙන් පමණක් නොවේ නොයෙක් ආකාරයේ උසස් වීම් ලබා ගැනීම, වැටුප විෂමතාවේ අදි නොයෙකුත් ප්‍රශ්න ඔස්ට්‍රේලියාවේ රැකියා ස්ථානවලදී සිදුවන බවට වාර්තා වෙනවා. ඉතින් මේ පිළිබඳව අපිත් සමග දැන් අදහස් පල කරන්නට එකතු වන්නේ SBS සිංහල වැඩසටහනේ බටහිර ඔස්ට්‍රේලියානු වාර්තාකාරිණිය වන එසේම බටහිර ඔස්ට්‍රේලියාවේ ඊඩිත් කෝවන් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර සහ නීති අංශයේ කථිකාචාර්යවරියක වන ආචාර්ය දිල්හානි කප්කෝ ආරච්චි.
රැකියාවන් කරද්දී කාන්තාවන් පිරිමින්ට සාපේක්ෂව කොතරම් හිංසනයට ලක් වෙනවද, ඒ වගේම වැටුප් විෂමතාවයන් උසස් වීම් වලදී කොතරම් අසමානතාවලට ලක් වෙනවද කියන එක ගැන ඒක වෙනස් වෙනවා වැඩ කරන ක්ෂේත්‍රය අනුව. ඒ කියන්නේ වැඩ කරන කර්මාන්තය අනුව. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් 2021 ඕස්ට්‍රේලියාවේ ලිංගිකත්වය මත වැටුප් පරතරය පිළිබඳව වූ සංගණනයන් වලදී ප්‍රකාශ වන දත්තවලට අනුව කාන්තාව සහ පිරිමින් අතර වැටුප් විෂමතාවය ඔස්ට්‍රේලියාවේ ජාතික තලයේදී 13.4%. නමුත් ඒ අතරින් අපි ගත්තොත් එහෙම වැඩිම විෂමතාවයන් වැටුප් සම්බන්ධයෙන් පිරිමින් සහ කාන්තාවන් අතර දක්නට ලැබෙන්නේ මම ජීවත් වෙන බටහිර ඕස්ට්‍රේලියාවේ 22.9% වැටුප් විෂමතාවයක් දකින්න ලැබෙනවා කියනවා බටහිර ඕස්ට්‍රේලියාවේදි කාන්තා පාර්ශවය සහ පිරිමි පාර්ශවය අතර. ඉතින් මේ සඳහා මූලික වන කර්මාන්තයක් තමයි ඇත්තටම පතල් කර්මාන්තය. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේදීත් ඒ වගේම සමාජ සේවා අංශවලදීත් කාන්තාවන් සහ පිරිමින් අතර වැටුප් විෂමතාවය 25% වැනි ඉතාම ඉහළ අගයක් ගන්න බව තමයි මේ දත්තවලින් වාර්තා වෙන්නේ. ඒ වගේම මම මුලින් සඳහන් කළා වගේ ඇතැම් රැකියා ශාස්ත්‍රවලදී කාන්තාව හිංසනයට ලක්වීම, කාන්තාවට උසස් වීම සඳහා යාමට තියෙන අවස්ථාව සාපේක්ෂව අඩුයි. නමුත් පෞද්ගලිකව ගත්තොතින් මම රැකියාව කරන්නේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේදී, විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ සමස්තයක් ලෙස කාන්තාව හිංසනයට ලක්වීම, එහෙම නැත්නම් වැටුප් විෂමතාවයන්ට මුහුණ දීම සාපේක්ෂව අඩුයි. නමුත් කාන්තාවට උසස් වීම සඳහා කෙතෙක් නම්‍යශීලී පරිසරයක් තියනවාද කියන එක ගැන මං හිතන්නේ නැවත සලකා බැලිය යුතුයි. උදාහරණයක් විදිහට දැන් ගත්තොතින් මට කතිකාචාර්යවරියක් ලෙස මගේ උසස් වීම වලට යද්දී මා විසින් සම්පූර්ණ කළ යුතු ඉලක්ක රැසක් පවතිනවා. විශේෂයෙන්ම ඉගැන්වීම් කටයුතු වලට අමතරව පර්යේෂණ, එහෙම නැත්නම් රිසර්ච් අංශයේ ඉලක්ක විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් මා කාන්තාවක් නිසා, ගෘහණියක් විදිහට, මවක් විදිහට පවතින වගකීම් නිසා මට සමහර වෙලාවට බොහෝ අවස්ථාවල ඒ පර්යේෂණ මට්ටමින් තියෙන ඉලක්කවලට 100%ක් ළඟා වෙන්න බෑ. ඉතින් මං හිතන්නේ මෙවැනි පරිසරයක් තුල විශේෂයෙන්ම කාන්තාවන් සඳහා යම්කිසි ආකාරයක නම්‍යශීලී ඉලක්ක සැලසුම් කිරීම මං හිතනවා සේවා නියුක්තිකයන්ගේ, ඒ කියන්නේ එම්ප්ලෝයර්ගේ ප්‍රධාන වගකීමක් කියන එක. ඉතින් ඒ නිසා මේ ගැටලුව විසඳන්න නම් යම්කිසි නම්‍යශීලී ප්‍රතිපත්තියක් කාන්තාවන් වෙනුවෙන් ව්‍යාපාරික ආයතනවල රැකියා ශාස්ත්‍රවල ඇති කළ යුතු බව තමයි මගේ පෞද්ගලික අදහස.
ඔබත් ඔස්ට්‍රේලියාවේ රැකියාවක නිරත වෙන කාන්තාවක් නම් මෙවන් හිංසන වලට ඔබත් මුහුණ දෙනවා නම් ඔබට කරන්න පුළුවන් දේ මොනවද? මෙයත් අපි කතා බහ කළ යුතු කරුණක්. ඉතින් සිඩ්නි නුවර සෙන්ට්‍රල් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපමාලි අමරකෝන් ඒ පිළිබඳවයි මෙලෙස අදහස් දැක්වේ.
ඔබ යම් කිසි ආකාරයකින් අතවරයට ලක් වෙනවා නම් මොනවද ඔබට කරන්න පුළුවන්? ඇතැම් විට මම ඉස්සෙල්ල කිව්වා වගේ ඔබ අපහසුතාවයට පත් වෙනවා කියන එක ඔබව අපහසුතාවයට ලක් කරන පුද්ගලයන් නොදැන ඉන්නත් පුළුවන්. එතකොට ඔබ හා ඒ අදාළ පුද්ගලයා පිරිස අතර තියෙන සම්බන්ධතාවය අනුව ඔබට ඇතැම් විට කියන්න පුළුවන් සමා වෙන්න මේ ඔබගේ හැසිරීම, එහෙම නැත්නම් ඔබේ අල්ලන විදිහ, එහෙම නැත්නම් ඔබ වාචිකව කතා කරන විදිහ මාව අපහසුතාවයට පත් කරනවා. ඒ නිසා ඒක කරුණාකරලා වළක්වන්න කියලා. ඔබගේ මම කලින්ම කිව්වා ඒක ඔබ අතර තියෙන සම්බන්ධතාවය මත මේක රඳා පවතින කියන්නේ ඔබේ මිතුරෙක් වෙන්න පුළුවන්, එහෙම නම් ඔබට කියන්න පුළුවන්. නමුත් මේ පුද්ගලයා ඔබට වඩා ඔබේ ආයතනයේ බලතල වලින් ඉහළ කෙනෙක් නම් ඔබව අපහසුතාවයට පත් කරන්නේ අනිත් අයගෙන් අනිත්‍යයි නැති තනිව ඉන්න වෙලාවක නම් එතකොට ඔබට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඔබ මේ ගැන කතා කරොත් ඔබට අනාරක්ෂිත තත්ත්වයක් ඇති වෙයිද කියන එක ගැන. සමහර ආයතනවල මානව සම්පත් කළමනාකරණ අංශය විශේෂ අවධානයක් යොමු කරනවා මේ හැරස්මන්ට්, එහෙම නැත්නම් සෙක්ෂුවල් හැරස්මන්ට් සම්බන්ධව. ඒ සම්බන්ධන ආයතනික ප්‍රතිපත්ති තියෙනවා. ඒ ඔබ ඉන්න ආයතනයේ ප්‍රතිපත්ති අනුව ඇතැම් විට ඔබට ඔබේ ආයතනයේම මානව සම්පත් කළමනාකරණ අංශයට කතා කරලා යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙනවා. ඔබ යම් කිසි විදියකින් ඔබේ ආයතනයෙන් සහනයක් ලබා ගන්න ඔබට ආරක්ෂිත බවක් දැනෙන්නේ නැත්නම් ඔබට පුළුවන් ඔස්ට්‍රේලියාවේ ෆෙයර් වර්ක් කමිෂන් එකට, එහෙම නැත්නම් ඔස්ට්‍රේලියන් හියුමන් රයිට්ස් කමිෂන් එකට ඒගොල්ලන් හරහා, එහෙම නැත්නම් තවත් ආයතන තියෙනවා සෙක්ෂුවල් හැරස්මන්ට් ඔස්ට්‍රේලියා වැනි ආයතන, ඒගොල්ලන්ට කතා කළා ඒ හරහා, කියන්නේ මේ බාහිර පුද්ගලයන් හරහා උනත් ඔබට සහනයක් ලබා ගන්න පුළුවන්.
සංක්‍රමණික පසුබිමකින් පැමිණෙන කාන්තාවන් විදිහට අපේ සිංහල ප්‍රජාවේ කාන්තාවන්ටත් නීතිමය වශයෙන් මෙවන් සිදුවීම් වලට ඕන් මුහුණ දෙනවා නම් කටයුතු කළ හැකි. මේ ඒ පිළිබඳව අදහස් දක්වන මෙල්බර්න් නුවර මානව හිමිකම් ක්‍රියාකාරිණී නීතිඥ අභිරාමි වන්නියකුලම්ද සිල්වා.
ඔස්ට්‍රේලියයා රට අනුවෙන් බලනකට මේක තව ටික කොම්පලෙක්ස් ඉෂුව එකක් මොකද ඔස්ට්‍රේලියයා ඇවිල්ලා ඇසිනෝ මල්ටිකල්චරල් කන්ට්‍ර එකක් එකන ගොඩක් මයිගන්ස් ලයින්නවා ගොඩක් ලැංගවේජස් කතා කරන කට්ටියක් ඉන්නවා ගොඩක් කල්චරල් බැක්ටරෝන් කට්ටියක් ඉන්නවා එතකොට මේ ඉෂු එක කොම්පලෙක්ස් මොකදද මේ වගේ සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් වෙනකොට ඒක ගැන කතා කරන්න ගෑනු කට්ටිය ඉස්සරහට එන්නේ මොකද කල්චරල් බැරියස් තියෙනවා සෝෂල් බැරියස් එකනොමිකල් බැරියස් තියෙනවා ඒ අමතරව සෝෂල් ස්ටිග්මටයිසේෂන් හරි ස්ටීරියෝටයිපින් උත් තියෙනවා ඒ කියන්නේ මං වර්ක් ප්ලේස් හැරස්මන්ට් එක ගැන කතා කරොත් නැත්නම් කම්ප්ලේන්ට් එකක් දුන්නොත් මං ගැන වැරදියට මිනිස්සු බලයිද නැත්නම් මං ගැන කොහොමද සොසයිටි එක බලයිද නැත්නම් තව ප්‍රශ්නයක් තියෙනවා දැන් ගොඩාක් කට්ටිය එකනොමිකලි ඩිපෙන්ඩන්ට් ඒ කියන්නේ වැඩ කරන ආයතනයකින් එන පඩියකින් ගොඩාක් කට්ටිය ඩිපෙන්ඩ් වෙනවා. එතකොට ඒකට අගේන්ස් එම්ප්ලොයර්ට ගිහිල්ලා මං කම්ප්ලේන්ට් එක දුන්නොත් මගේ රස්සාව නැති වෙයිද? නැත්නම් මං කොහොමද ජීවත් වෙන්න යන්නේ? ඒ අමතර තියෙනවා තව පිරිසක් ටෙම්පරරි වීසා කට්ටිය. ඒ කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මං මේ වගේ කම්ප්ලේන්ට් එකක් ගෙනිච්චුත් කෝට් එකට කේස් එකකට ගියොත් මට PR හම්බෙන්නේ නැති වේද නැත්නම් මට සිටිසන්ෂිප් එකට යන්න බැරි වේද ඒ වගේ ප්‍රශ්න හින්දා ගොඩාක් කාන්දාව මේ ලීගල් ඇක්ෂන් පැත්තකට යන්නේ ඒ වුණාට ලීගල් ඇක්ෂන් පැත්තකට යන්න ඉස්සර තියෙනවා අපිට තව ඔප්ෂන්ස් එම්ප්ලොයර් කෙනෙක් හැටියට එම්ප්ලොයර් කෙනෙක්ට යුතුකමක් තියෙනවා ඒ කියන්නේ work place policies තියාගන්න ඒ කියන්නේ they have to have work place safe policies ඒ අමතරව ට්‍රේනින් දෙන්න ඕනේ එක ගැන. ඒ අමතරව තියෙනවා ඉන්ටර්නල් grievance process එකක්. ඒ කියන්නේ මොන හරි වුණොත් ඒකට reporting mechanism එකක් තියන්නම ඕනේ. ඒ වුණාට වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට ඒක හරියට වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහර වෙලාවට employer කෙනෙක්ට complaint කරාම actions ගන්න නැති අවස්ථාවක් තියෙනවා. තව මම දකින දේ තමයි ඔස්ට්‍රේලියාවේ මම තව දැකපු හොඳ දෙයක් පොඩි කට්ටියට ඒ කියන්නේ මම දැක්කා අපේ ළමයින්ට ප්‍රෙප් එකේ ග්‍රේඩ් 1 එකේ උගන්වනවා ෆයි ෆින්ගර් ප්ලෑන් කියලා එකක්. ඒ කියන්නේ ස්කූල් එකේ පාසල් ළමයින්ට බුලියින් එකක් වෙනකොට කොහොමද ඒක හැන්ඩල් කරන්නේ කියලා. ඒ කියන්නේ ඒකෙන් කියනවා පොසිටිව් විදියට ගන්න ෆස්ට් එකත් එක කතා කරලා බලන්න ඒ අමතර if it takes you to physical violence එහෙමනම් immediately report කරන්න teacherට හරි නැත්නම් supervisorට හරි නැත්නම් ළඟ ඉන්න කෙනෙක්ට ඒක ගැන කියන්න report කරන්න කියලා ඒක කියලා දෙනවා. ඒ හැටි හරිම හොඳයි. මොකද පොඩි කාලේ ඉඳලා ඒකටියට ඒක ඇතුළට හිත ඇතුළට යනවා. ඒ වගේම harassment ගැන workplace harassment sexual harassment ගැන පොඩි කාලේ education curriculum එකේ ඇතුල් කරනවා නම් ඒක වඩා ඒ අමතරව මම හිතනවා employers ගේ responsibilities තව ටිකක් වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් workplace policies තියෙන්න ඕනේ, safe workplace policies තියෙන්න ඕනේ. ඒ අමතරව training දෙන්න ඕනේ. ඒ කියන්නේ managers, relevant managers, management level positions කට්ටියට ඒක ගැන training එකක් දෙන්න ඕනේ. Like induction එකේ සෑහෙන මේක ගැන කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ workplace safety, workplace harassment, sexual harassment, what are the consequences, what are the implications ඔක්කොම කියලා දෙන්න ඕනේ induction හැටියට. එතකොට ඒ වර්ක් ප්ලේස් එක සේෆ් වෙනවා හැමෝටම. ඒ අමතරව දැන් මම කිව්වා වගේ ගොඩක් ගෑනුකට කියන්නේ එක පිරිසක් ඉන්නවා තමන්ගේ ඒක වෙනවා කියලා දැනගෙන ඒක ගැන කම්ප්ලේන් කරන්නේ නැහැ. මොකද වෙන වෙන බැරියස් හින්දා. තව පිරිසක් ඉන්නවා තමන්ට වර්ක් ප්ලේස් හැරස්මන්ට් එක වෙනවා කියලා දන්නේත් නැහැ. මොකද ඒක ගැන අවයානස් එකක් නැහැ. ඒ කියන්නේ වට් ඉස් හැරස්මන්ට් නැත්නම් වට් ඉස් සෙක්ෂුවල් හැරස්මන්ට් නැත්නම් වට් ඉස් වර්ක් ප්ලේස් හැරස්මන්ට් කියලා දන්නේ නැහැ ඇත්ත වශයෙන්. එතකොට එම්ප්ලොයිස්ලාට ඒක ගැන එඩියුකේට් කරන එක නැත්නම් අවයානස් ක්‍රියේෂන් නැත්නම් කැපැසිටි බිල්ඩින් කියමු. ඒ වගේ ට්‍රේනින් එකක් අත්‍යවශ්‍ය කරන්න ඕනේ. ඒ කියන්නේ ඉට් මස්ට් බී ඉන්ක්ලූඩඩ් ඇස් එසෙන්ෂල් ට්‍රේනින් ඔර් අ කෝස්.
ඔස්ට්‍රේලියාවේ රැකියා ස්ථානවල හිංසනයට ඔබටත් මුහුණ දෙන්නට සිදු වුණා නම් නීතිමය වශයෙන් ඔබ සහන ලබා ගත හැකි ආකාරය පිළිබඳව දැන් අපි දැනුවත් කරනවා සිඩ්නි නුවර නීතිඥ නාලිකා පද්මසේන.
අද තියෙන දත්ත අනුව මේ විදිහට නඩු පැවරීම ඇත්තටම ඉතාමත්ම අඩු තත්ත්වයකට, කියන්නේ 100%-2%ට වඩා අඩු සංඛ්‍යාවක තමයි මේ ඔස්ට්‍රේලියාව වටා පෙනෙන්නට තිබෙන්නේ. මේම ඇත්තටම දැන් මම ඇත්තටම වැඩ කරන්නේ අර කමියුනිටි ලීගල් සෙන්ටර් කියන නෙට්වර්ක් එකේ. අපිට ගොඩක් වෙලාවට සංක්‍රමික කාන්තාවන්, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් මේ වගේ දේවල් අහන්න ලැබෙනවා. නමුත් ඒ හැම එක්කිනාම දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට නීති ප්‍රතිපාදන තිබුණාට ගොඩක් දෙනෙක්, මොකද ගොඩක් අය බයයි තමන්ගේ රැකියාව නැති වෙයි කියලා. මොකද ඒක තමන්ගේ ජීවන අපාය, තමන්ගේ ඉදිරියට යෑමේ පහසුකම් ඒ සියල්ල නැති වෙයි කියන බයක් ගොඩක් වෙලාවට තියෙන. එතකොට වෙන්නේ ඒ වගේ අය, කියන්නේ අර සහයෝගයක් කොහෙන්වත් නැති වුණොත් ඒ වගේ දේවල් ඇත්තටම වැඩ පවත්වාගෙන තමන්ටම, කියන්නේ ඒක නිසා තමයි මම ඉස්සෙල්ලා කිව්වේ කවුරු හරි එහෙම දෙයක් තියෙනකොට ඒක මානසික අසතියකට හැරෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ එයින් වෙන අනිකුත් ඉෆෙක්ට් ඊට වැඩි වෙනවා. මොකද තමන් මේ තමන් ග්‍රස්තාව කරගෙන යන්නේ විශේෂයෙන් කියන්නේ මානසික අසතියක් ඇතුළේ. එතකොට ගොඩක් වෙලාවට වෙන්නේ එක්කෝ ගොඩක් අය දන්නේ කොහටද මේ සම්බන්ධයෙන් සහයෝගය පතාගෙන යන්න ඕනේ, කාටද කතා කරන්න, කොයි විදිහටද උපදෙස් ලබාගත යුත්තේ කියන එක එකක්. අනිත් එක තමයි දැනගත්තත් ගොඩක් අය ඉස්සරහට යන්න බයක් තියෙනවා. මොකද එකක් තමයි දැන් මේ වගේ නඩු විභාගයකට යනවනම් ඒක වෙන්නේ ෆෙඩරල් සර්කිට් කෝට් එකේ, එහෙම නැත්නම් ෆෙඩරල් කෝට් එකේ. එතකොට ෆෙඩරල් කෝට් එකේ නඩුවක් යනවා කියන්නේ ඇත්තටම සැහෙන වියදම් සහිත කාර්යයක්. සෝ ගොඩක් අය ඒ සම්බන්ධයෙන් පැකිලීමක් තියෙනවා. ඉතින් ඒ වුණාට ඇත්තටම මේ සහයෝගයේ උපදෙස් දෙන්න සහ ඒ සම්බන්ධයෙන් සහයෝගය ලබාගත හැකි ආයතන කීපයක් තියෙනවා. එකක් තමයි ළඟම තියෙන කමියුනිටි ලීගල් සෙන්ටර් එකට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලීගල් ඒඩ් එකට කතා කරන්න. මොකද අවසානයේ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල කළ යුත්තේ හියුමන් රයිට්ස් කමිෂන් එකට. එතකොට ඒ අදාළව අවශ්‍ය කරන තොරතුරු එක්ස්ප්‍රස් කිරීම, ඊළඟට නඩුව කොයි විදිහටද ගොනු කරන්නේ, ඒ සම්බන්ධයෙන් තොරතුරු එක්ස්ප්‍රස් කරන්නේ කොහොමද, ඒ හැම දෙයක් සම්බන්ධයෙන්ම උපදෙස් ලබාගත යුතුයි ඉස්සරහට යන්න කලින්.
ඉතින් කාන්තා සංවිධාන, ප්‍රජා සංවිධාන ලෙසත් අපිට යමක් මේ වෙනුවෙන් කරන්න පුළුවන්ද? මේ කාරණය පිළිබඳවත් අපිත් සමඟ අදහස් බෙදාගත්තා මෙල්බන් නුවර ලාට්‍රොප් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ශෂිනි ගමගේ.
දැන් ගොඩක් වෙලාවට අපිට සංවිධාන වෙන්න පුළුවන් ප්‍රජා සංවිධාන විදිහට, එතර කාන්තා සංවිධාන විදිහට, ඒ කියන්නේ රෙප්‍රසන්ටේෂන් එක, ඒ කියන්නේ අපේ නියෝජනය වැදගත් වෙනවා. දැන් ගොඩක් වෙලාවදී මේ වගේ ප්‍රශ්නයක් වෙනකොට මෙහි අපි දන්නවා කන්සල්ටේෂන්ස් තියෙනවා, අපිට සහභාගි වෙන්න පුළුවන් මේ අදහස් දක්වන්න. මේ වගේ ප්‍රශ්නකදී කොහොමද අපි මේ සංක්‍රමණික කාන්තාවන්ව මේකට අනුගත කරන්න කියලා. ඉතින් එතකොට මං හිතන්නේ වැදගත් වෙනවා ඒ වගේ ඒ කන්සල්ටේෂන්ස් වලට සහභාගි වෙන එක. මොකද එහෙම සහභාගි වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ හඬ එතෙන්ට ඇතුළත් කරන්න. ඉතින් ඒක ගොඩක් මං හිතන්නේ ප්‍රජා සංවිධාන, කාන්තා සංවිධාන විදිහට සංක්‍රමණික කාන්තාවන්ට කරන්න පුළුවන් එක පියවරක් තමයි ඒ කන්සල්ටේෂන් ප්‍රොසෙස් ඇතුලේ සහභාගි වෙලා ඒ තමන්ගේ අදහස් දක්වන එක.
ඉතින් ඔස්ට්‍රේලියාවේ මේ දිනවල වැඩිපුර කතා බහට ලක්වන රැකියා ස්ථානවලදී කාන්තාවන් මුහුණ දෙන හිංසන සහ හිරිහැර පිළිබඳවයි අද SBS සිංහල විනිවිද සමාජ මත විමසුම තුලින් අපි කතා බහ කළේ. ඒ සඳහා අපිත් සමග එකතු වුණු සිඩ්නි නුවර නීතිඥ නාලිකා පද්මසේන, ලාට්‍රොප් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ශෂිනි ගමගේ, සෙන්ට්‍රල් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපමාලි අමරකෝන්, නීතිඥ අභිරාමි වන්‍යාකුලම්ද සිල්වා, පර්ත් නුවර ඊරිත් කොවන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය දිල්හානි කපුආරච්චි සහ ඇඩ්ලෙඩ් නුවර හන්සි සමුද්‍රිකා සමර වික්‍රමට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔවුන්ගේ අදහස් අපිත් සමග බෙදා ගැනීම සම්බන්ධයෙන්. එහෙමනම් අප්‍රේල් මාසයේ විනිවිද තුලින් අපි දැන් සමුගන්නවා.
SBS සිංහල සේවයේ විනිවිද සමාජ මත විමසුම ලබන මාසයේ අවසාන අඟහරුවාදා කාලීනව වැදගත් වන කරුණක් සම්බන්ධව ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් සමගින් නැවත හමුවෙමු.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.